සමදනාතම තෙරුවන් සරණයි. අද වර්ෂ 2019 සැප්තැම්බර් මාසයේ 5 වෙනි බ්‍රහස්පතින්දා සුපුරුදු පරිදි සවන්ත සිලස අන්තර්ජාල ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් පවත්වන්න අතිපූජනීය අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩම කරලා ඉන්නවා. ඉතින් අද දම්සභා මණ්ඩපයට පැමිණි සෑම සියලුම කල්ලන මිතුරු මිත්‍රයන් වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වකව දම්සභා මණ්ඩපයට පිළිගන්නවා. අද පැමිණි සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේත් අපට තථාගත ධර්මය දේශනා කරන මෙන් පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. සුන්දෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සර්වච්ච සම්මා සම්බුදු පියාණන් වහන්සේට අනන්ත කාලයේ පාරමී ගුණ ධර්මයන් දිනු කරගෙන සත්‍යං කෙරෙහි පතර මහා කරුණාවෙන් ලෝතුරා පිළිවෙලින් පත්වීව දාලා වූ තථාගත ධර්ම රාජානන් වහන්සේට මම සිරිසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් අවබෝධය කොට ගත්තා වූ ඒ සුපරිසුද්ධ වූ ධර්මස්කන්ධයට මම සිරිසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ ධර්මාර්ථයේ ගමන් කොට සාන්ත වූ නිර්වාණ ධාතුවට වැඩම කොට පදාලා වූ ආර්ය මහා සංඝ රත්නයේට මම සිරිසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. හේතුන් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් ධර්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන් සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන් සුදුවන් වන්දනා කිරීම උතුම් කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් මේ පින්තුන් දිනු කරගත්තා වූ දාන සීල භාවනාදී පින්කම් වල බලයෙන් අදත් ඉතින් අපි මේ ධර්ම සාකච්ඡාව ඉදිරිපත් කරගෙන කරන්නා වූ ඒ ඉදිරිපත් කරන සියලු ධර්ම කරුණු මේ පින්තුන්ට ඉතාමත් හොඳින් වටහා ගන්න තේරුම් ගන්නට ශක්තිය චිත්ත ශක්තිය ධර්ම ශක්තිය ඇති වේවා. ඒ වගේම කිසියම් නීවරණ ධර්මයක් වේසදා බාධකයක් හැකේට ඉදිරිපත් වේවා. පිරිදමාගේම සිත සාන්තව මේ ධර්මයේ මෙහෙය කරගෙන අවබෝධ කරගෙන නිවෙන සැනසීම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ පින්වතුන්ට අපි මේ සාකච්ඡා මාර්ගයෙන් කරුණු කාරණා ටිකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙමි. විශේෂයෙන්ම අපි මේ දවස්වල පဋාණ දේශනාව කරන්නේ. නමුත් අද මම මේ පဋාණ දේශනාවෙන් කරන ධර්ම විග්‍රහයන්ට යාබද කිට්ටු කරලා හිත පිළිබඳව පොඩි කාරණයක් මතක් කරනවා. ධර්මයේ සඳහන් වෙන තැනක චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වස මන්වගු කියලා. මේක හරි වටිනා හරවත් ධම් පදයක්. චිත්තේන නීයති ලෝකෝ ලෝකයේ කියන ධර්ම ස්වභාවය ලෝකය හසුරුවන්නේ ලෝකය නැවිගේට් කරන්නේ ඉස්සරහට ගෙන යන්නේ සිතින්. ලෝකය කියන එක ඉස්සරහට ගෙන යන්නේ හසුරුවන්නේ සිතින්. චිත්තේන නීයති ලෝකෝ. එතකොට අපිට තේරුම් ගන්නට වෙනවා සිත කියන එක නම් සාමාන්‍ය තරමක් දුරට අපි හිතලා තිබෙනවා. මේ ලෝකය කියන එක මෙතෙන්ද කලපලා ගන්න ඕනේ. චිත්තේන පරිකස්සති ලෝකය අදින්නේ හිතින්. තවත් එකක් චිත්තේ නියති ලෝකෝ හිතින් තමයි ලෝකේ අරගෙන යන්නේ. ඒ වගේම හිතින් තමයි මේ ලෝකය අදින්නේ. චිත්තස්ස ඒක ධම්මස්ස හිත කියනා වූ මේ ධර්මයට හිත කියන ධර්මයට චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව සියලුම දෙනා සියල්ලම සත්ව වශයෙන් ගත්තම සියල්ලම සියලු ධර්මයෝම වසන් අන්වගු වශයෙන් ගිහිලා තිබෙනවා. සිත කියන එක ධර්මයට මේ සියලු දේවල්ම යට වෙලා තිබෙනවා. එතකොට මේකේ මේ තිබෙනම ලෝකය සිතින් පවත්වන ලෝකය කියලා ගත්තම අපි හිතන ලෝකයද මේ මේකින් අදහස් කරන ලෝකය කුමක්ද අපි තේරුම් ගන්න ඕනේ. සාමාන්‍ය ලෝකයා ලෝකය කියලා අර්ථ ගන්නවාගෙන තිබෙන්නේ බාහිර ලෝකයයි. බාහිර ලෝකය. විශේෂයෙන්ම ග්‍රහ තාරකා. විශේෂයෙන්ම ග්‍රහ තාරකාව ඒ වගේම ඔය ශීරපත්‍රය ඔය වගේ දේවල් තමයි ලෝකයේ හැටියට ගණන් ගන්න. ඒව තමයි හොයන්නේ. එතෙන්ට කොච්චර දුරද යන්න පුළුවන්ද? අන්න ඒ වගේ දේවල් තමයි සත්‍යය බලන්නේ. සාමාන්‍ය ලෝකයා විද්‍යාවෙන් උනත් ඒ වගේ තමයි කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ලෝක විග්‍රහය කියනවා සත්ත්ව ලෝක, සංඛාර ලෝක, අවකාශ ලෝක කියලා. එතකොට ඒකේ සත්ත්ව ලෝක, සංඛාර ලෝක, අවකාශ ලෝක කියලා කියනකොට මේ අවකාශ ලෝකයේ සංසාර ලෝකයේ ඒ වගේ තමයි මේ ලෝකයා හොයන්නේ. හැබැයි මේ සත්ත්ව ලෝකයේ කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ හිතපු මෙනෙහි කරපු විදිහට මේ ලෝකය විපරම් කරන්නේ නැහැ. දැන් මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ ලෝකය කියලා කියන්නේ චක්කු ලෝකය ඇස ඊළඟට සෝත ලෝකය ගහන ලෝකේ ජීවහා ලෝකය කාය ලෝකේ ඒ වගේ තමයි ඇතුළත ගත්තොත් එහෙම මනෝ ලෝක තිබෙනවා ඊළඟට බාහිර වශයෙන් ගත්තොත් එහෙම රූප ලෝක ශබ්ද ලෝක ගන්ධ ලෝක රස ලෝක පොට්ටබ්බ ලෝක ඊළඟට ධම්ම ලෝක මේවා තමයි ලෝක හැටියට මේ සඳහන් කරන්නේ. එතකොට මේ කියන්නාවෝ ලෝක සියල්ලක්ම හිත මුල් කරගෙන හිතින් තමයි අදින්නේ. හිතින් තමයි පවත්වාගෙන යන්නේ. ඒක අපිට මේ විදිහට තේරුම් ගන්න පුළුවන් යම්කිසි කෙනෙකුට ජීවිතයක් කියලා දෙයක් ලැබී තිබෙනවා නම් ඒ ජීවිතයේ තිබෙනවා ඔය කියපු ටික. ඒ කියපු ඇසකන නාසය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පොට්ටබ්බ ඒ ධර්ම ස්පර්ශ සහ ධම්ම මේවා සියල්ලක්ම මිනිස්සෙක් දිහා සත්‍යෙ දිහා දැක්කම ඒ සත්‍යයාගේ හිතින් ද තමයි ඒ හා සත්‍යයාගේ තිබුණා මූලික ධර්ම ස්වභාවය නිසා තමයි චිත්තය නිසා තමයි ඔය රූපය ඔය විදිහට හැදිලා තිබෙන්නේ. ඒ රූපය එයාගේ ඇස් දෙක, එයාගේ ශරීරය, ඒ මිනිස්යාගේ කාන්, ගමන් බිමන්, ඒ වගේම ඒ සියලුම අංග උපාංග අභ්‍යන්තරික වශයෙන්, බාහිර වශයෙන් සියල්ලක්ම පැවතිලා නිර්මාණය වෙලා තිබෙන්නේ ඔය හිත නිසා. චිත්තය නිසා. ඒ චිත්තය හිතෙන් තමයි මේ ලෝකය මේ විදිහට ඇදගෙන යන්නේ. තවත් විදිහකට ගත්තොත් පළවෙනි ප්‍රතිසන්දි චිත්තය නිසා, ප්‍රතිසන්දි විඥානය නිසා මේකේ විකාශනය ඇවිල්ලා මේ විදිහට තිබෙනවා. හිතින් තමයි අරගෙන ඉන්නේ. ඒ ප්‍රතිසන්දි විඥානයට උපකාර වන්නා වූ සිත් තිබෙනවා. කුසල සිත්, අකුසල සිත්, ඒ වගේම ඒ කුසල් අකුසල් කියනා වූ සිත් වලින් තමයි මේක මේ විදිහට ගොනු වෙලා විපාක හැටියට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඊළඟට චිත්තේනි පරිකස්සති. සිතින් තමයි මේක ඇදගන්නේ. හිතින් තමයි මේක පවත්වාගෙන යන්නේ. කිසිම සත්වයක හිතක් නැති හිතකින් බාහිර වෙච්ච දෙයක් එක්කාසු කරගෙන පවත්වනවා කියලා කිසිම සත්වයක් නැහැ. ඒක නිසා චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ සියලු එක් සියලුම සත්‍යෝ මේ හිත කියනා වූ ධර්මයක යටත් වෙලා තිබෙන. අපි දැන් ලෝකයක් හදනකොට ඒ ලෝකය හිතින් තමයි නිර්මාණය කරගන්නේ. නවීන විද්‍යාවේ ඒ කියනවා යම්කිසි දෙයක් දිහා දැක්කම ඒකට අදහස් කවනවා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු වලාකුලක්. වලාකුලක තියෙනවා නිකන් අලි මූණක්. එහෙම නැත්නම් මනුස්ස ස්වරූපයක මූණක්. එහෙම නැත්නම් වලාකුළු ටිකක් හැදිලා තිබෙනවා මේ නිකන් මුවෙක් විදිහට. ඇත්තටම වලාකුළු වල මූ නැහැ. වලාකුළු වල සත්ත මූණුත් නැහැ. අලි මූණුත් නැහැ. ඒ වුණාට මේ බිමේ ඉඳලා උඩ බලන ඒ කෙනාගේ හිතේ අර ඈත පේනා වූ වලාකුළු වල සත්‍යයක් හැදෙනවා. සත්ත්ව රූපයක් නිර්මාණය වෙනවා. ඒ වලාකුලේ නැති වුණාට ඒ වලාකුලේ සත්‍යයක් හදන්නේ අදහස් කරගන්නේ පොළොතලේ පහළට බහලා ඉන්නා වූ ඒ සත්‍යයේ හිතේ. එතන තමයි මේක නිර්මාණය කරන්නේ. ඒ වගේම තමයි සමහර වෙලාවට ඒ ගස් කොළන් දිහා දැක්කම දැන් මල් දැක්කන් පස්සේ මිනිස්සෙක් ඇස් දෙක පියාගෙන ඉන්නවා පේනවා. සමහර වෙලාවට සමහර ගල් තලාවල් තිබෙනවා. ඒ ගල් තලාවල් වල අස්සේ මූණක් තිබෙනවා, අලියේ මූණක් තිබෙනවා. දැන් කුරුණෑගල තිබෙන කන්දක් තිබෙනවා. ඒකට කියන්නේ ඇතාගල කන්ද, ඇතුගල කන්ද කියලා ඇතාගල. එහෙම වෙන්න හේතුව නිකන් අර ගල ඇටෙක් නෙවෙයි. ඒ වගේ හැඩයකට ඒක තියෙන නිසා ඒකට මිනිස්සුන්ගේ හිතවල තමයි ඒ ගලට ඇටෙක් කියන හඳ ඒ වචනේ යොදන්න හේතුව. එතකොට මේ බාහිර ලෝකයේ තිබෙන දේවල් සියල්ලටම එක එක අර්ථ ගන්වන්නට, එක එක සිතුවිලි පින්තූර ඒ වගේ හයි කරන්නට විශේෂම හේතු වෙන්නේ කුමක්ද? මේ හිත. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබෙන මේ ධර්මයේ විස්තර කරන තැන තමයි සංකප්ප රාගු පුරිසස්සකාමෝ කියලා කියන්නේ. සංකල්පේ ගතිය, සංකල්පී චිත්ත ගුණය තමයි මිනිස්සෙගේ පුරිසස්සකාමෝ සත්‍යයි කාමයේ කියලා කියන්නේ. යම්කිසි දෙයක් තියෙනවායි කියලා හිතින්ම ඒ අදහස බාහිර වස්තුවට තමන්ගේ හිතින්ම කවවල, තමන්ගේ හිතින්ම වද්දවල, හොඳ දෙයක් හරි සත්‍ය දෙයක් හරි ජීවි අජීවි යම්කිසි දෙයක් ඒකට කවවල, ඒකට බන්ධනය කරවල, එහෙම හිතින්ම ඒක වින්දනය කරනවා. වස්තුවට රූපමය ගුණයකට යම්කිසි දෙයක් හිතින්ම කවවල හිතින්ම එක්ක ආපහු අරගෙන වින්දනය කරනවා. ඒක නිසා මේ අස්සයෝ කියන අය සත්වයෝ ඊළඟට එළුව බැටළුවෝ ඒ වගේ වලාකුළු වල නෑ. ඒවට මේ අදහස් කවන්නේ පොළවේ ඉන්න මිනිස්සු. ඒක නිසා මේ හිත කියන එක චිත්තස්ස ඒක ධම්මස්ස. හිත කියන මේ ධර්මයට සියල්ලෝම වසඟ වෙලා යටත් වෙලා තිබෙනවා. මෙන්න මේ ධර්ම ස්වභාවය අපි තේරුම් ගන්නකොට අපිට හරි වටිනා සම්පතක් තිබෙනවා. ඒ තමයි නියම චිත්ත ගතිය තේරුම් ගන්නට පුළුවන්. නියම චිත්ත ගුණය තේරුම් ගන්න පුළුවන්. දැන් මේ බාහිර වශයෙන් තිබෙන දේවල් වලටත් වඩා තව එකක් තමයි බාහිර වශයෙන් තිබෙන දේවල් අපි හිතට අරගෙන ඇතුළත මෞන් රූප හදන. මෞන් රූප හදනවා කියලා කියන්නේ අපි තනි වෙලා යම් කිසි වෙලාවක හිත හිතා හිටියොත් අතීත වශයෙන් හරි වර්තමාන වශයෙන් හරි තිබෙනා වූ දෙයක් ගැන හිත හිතා ඉන්නකොට ඒ හිතේ හැදෙනවා නිකන් අමුතු විදිහේ සෙවණැලි රූප. ඒ සෙවණැලි රූපයත් අපි කොච්චර නොදෙනුවත් කමින් මෝහයෙන් බැඳී ගියාද කියනවා නම් ඒ වෙලාවට ඒක සත්‍ය වූ ඇත්තක් හැටියට තමයි අපි අත්විඳින්නේ. අපි හිතමු පුංචි දරුවෙක් පොඩි පිඟානයක් අරගෙන ඒ පිඟානෙන් මේක හිතා ගන්නවා මේ තමයි වාහනයේ ස්ටීරින් වීල් එක කියලා. එහෙම හිතාගෙන ඒ දරුවා තමන්ගේ ශරීරයේ වාහනයක් කියන එක අදහස් කරගෙන එයා දුවනවා හේතු. ඒ වෙලාවට එයාට ඇත්තම මම මේ වාහනයක් කියන අදහස එයාගේ හිතේ කැවෙනවා. හිතාගත්ත දේ. ඒ වගේ ඇස්සක පියාගෙන ඉන්නකොට අපේ හිතට සෙවනලි පින්තූර ඊළඟට චිත්ත ඡායාවන් හැදෙනවා වැටෙනවා. ඒවා හිතින් හදලා ගන්නවා තමන්ගේ ඒ ආකල්ප රුචිකත්වයේ මත. ඒවා හදා හදා හිත ඒවත් එක්ක තනි වෙලා ඒ හිත කියන ගුහාව ඇතුලේ හිත කියන කාමරයේ ඇතුලේ ඒ හිතවිලි විදිහම හදා ගන්නා වූ ඒ සෙවනලි පින්තූර ඇත්ත හැටියට බාර අරගෙන ඒක තුල මාන්නේ වශයෙන් විඳිනවා, සංහාව වශයෙන් විඳිනවා, දෘෂ්ටි වශයෙන් විඳිනවා. මේක හරීම තද බල අතට අහුවෙන්නේ නැති මනෝමය චිත්ත රූපයක්. හරියට ඇස් දෙකෙන් බලා ගන්න බැරි මනෝමය චිත්ත රූපයක් තියෙනවා. හැබැයි අත් විඳින වෙලාවට ඒක ඇත්තක් හැටියට සත්‍යයක් හැටියට තමයි අපිට ඒක දැනෙන්නේ. ඒ නිසා මේ මනෝමය ධර්ම රූපයේ සෙවනවි චිත්ත රූපයේ බොහෝ වෙලාවට අපි මේ තනි වෙනවා. තනි වෙලා ඒ තනි වෙච්ච තැන අපි හිතින් ඒක තුළ රසයක් විඳිනවා, ආස්වාදයක් විඳිනවා, සැපයක් විඳිනවා. ඒකට අපි ගොඩාක් ඇබ්බැහි වෙනවා. ඒ චිත්ත රූපයට අපි ඇලී යනවා. ඒ චිත්ත රූපයට අපි තදින් බැඳී යනවා. මේ බාහිර ලෝකයෙන් මිනිස්සු මිදිලා මේ තනිවෙන්නත් මෙන්න මේක ගොඩාක් බලපානවා. එහෙම චිත්ත රූපයක් ඇත්ත හැටියට ගත්ත එක්කෙනා ඒ සෙවනලි මායා සංකල්පය ඇතුලේ රහ විඳින්න තනිවෙන්න මහන්සි ගන්න හරියට දරුවෙක් මව් කුසක ඇතුලේ ඉන්නවා වගේ. මව් කුසේ ඇතුලේ ඉන්න සත්වයාට දරුවාට ඇහෙන්නේ නැහැ. ඒ වගේම පේන්නේත් නැහැ. ඒ වගේම එයා තනි වෙලා පේන්නේත් නැති නිසා ඇහෙන්නේත් නැති නිසා ඒ මව් කුස කියන පරිසරය තුළ මෙයා තනි වෙලා ඒකේ චිත්‍ර රූප හදනවා. ඒ වගේම දරුවා සම්පූර්ණයෙන්ම නිදාගෙන ඉන්නවා කියන එක නෙවෙයි. ඉතින් මේ වගේ ස්වභාවයක් අපි හොඳට තේරුම් ගන්නකොට මේ හිත කියන දේ මෙහෙම මවනවා, ඒ වගේම ධර්ම ලෝක මවනවා, ඒ ධර්ම ලෝකවල තනි වෙනවා කියලා තේරුම් ගන්නකොට හොඳටම නුවණින් සිහියෙන් ප්‍රඥාවෙන් විමර්ශනාත්මකව හොඳට බලනකොට ඇත්තටම මේ හිත කියන එක මායාවක් හැටියට මේකෙන් තමයි මේක පවත්වාගෙන යන්නේ, මේකෙන් තමයි මේ ලෝකෙ ගෙනියන්නේ කියලා මනෝ රෝගය අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක ඇවිල්ලා මේ හොඳ භාවනාව. අනිත් එක තමයි ඔබට කියනවා මේ කොහොම සංකල්ප ගොනු කර කර ඒවට ඇලුම් කරන එකට කියනවා මේ හිත කිලේශ ධර්මයට සාධ්‍යයි චිත්ත සංකිලේශ ගතිය තියෙනවා කියලා. ඔක අර සූත්‍ර දේශනාවකත් තියෙනවා මේ චිත්ත සංකිලේශා භික්ඛවේ සත්තා සංකිලිස්සanti. කියන්නේ හිත කෙලෙසෙනකොට සත්වයෝ කෙලෙසෙනවායි කියලා. චිත්ත බෝධානා විසුද්ධියන්ති. හිත පිරිසිදු වෙනකොට හිත පිරිසිදු වෙනවායි කියලා කියන්නේ මෙතන එහෙම සංකල්ප වලට අහු වෙන්නේ නැතුව පුද්ගල අධ්‍යාසයෙන් බලන්නේ නැතුව ධර්ම ස්වභාවය මේක තමයි සිත කියලා කියන්නේ. මේවා තමයි හිතට ඇති වෙන අරමුණු. ඒ අරමුණු ගොදුරු වෙන්නේ මේ හිතටයි. ආන් මේ විදිහට බලන්න පුළුවන් වෙනකොට තමයි චිත්ත බෝධානය ඇති වෙන්නේ. ඊළඟට අර සංකල්ප ගෙනියලා දාලා මේක පිළිතුරු කර ගන්නවා. ඉතින් මේ හිතේ තිබෙන්නා වූ ගතිය බුදුරජාණන් වහන්සේ මේ විදිහටත් ඒ දේශනක හරීම වේගෙන් විනාශ වෙලා නැතිල යනවා. එක තැනක කියනවා අඟුත්තර නිකායේ නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි. මහණෙනි මම වෙන කිසිම එක ධර්මයක්වත් දකින්නේ නැහැ. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි. එකම ධර්මයක්වත් මම දකින්නේ නැහැ. මේ විදිහේ වේගයෙන් ඉතාම ක්ෂණිකව වේගින් ඒවන් ලහු පරිවර්තන. යතේදන් චිත්තං චිත්ත වගේ වෙන වෙන දේවල්ට මවාගෙන වෙනස් වෙවි යන්න පුළුවන් වේගවත් ගතියක් තිබෙන එකක් මම තවම දැකලා නැහැ. දන්නේ නැහැ. යාවංචිතම් භික්ඛවේ උපමා පින්නසු කරා. මහණනි මේකෙ තිබෙන වෙනස්කම මේකෙ තිබෙනා වූ ඒ ශීඝ්‍රතාවය කියන්ට මේ උපමාවක්වත් එහෙන්නේ හොයාගන්නත් ඒකටත් අමාරුයි. ඒ තරම් වෙනස් වෙනවා. ඒ තරම් වෙනස් වෙනා වූ වෙනස් වී යනා වූ හිතකින් තමයි අර චිත් රූප මවන්නේ. ඒක නිසා එකට දැන් අර දන්වලක් තියෙනවා දන්වලේ පුරුක් පුංචි. හැබැයි දන්වලේ පුරුකෙන් පුරුක ඈදලා තිබෙන නිසා මේක දිග ගලක් වගේ පේන්නේ. ආන්න ඒ වගේ තමයි චිත්තය කියන එක ඒක ක්ෂණිකයි. ඒක දිගට වැල වගේ අපිට මහා මායාවක් ඇතුළට හදලා දෙනවා. මේ ධර්ම ස්වභාවයේ දකින්ත මේ ධර්ම ස්වභාවයේ තේරුම් ගන්නත් හොඳ නුවණක් හොඳ සිහියක් හොඳ සමාධියක් හොඳ විමර්ශනාත්මක ගතියක් අපිට තියෙන්න ඕනේ. ඉතින් මේ සිත කියන ධර්මය තමයි ලෝකය පවත්වාගෙන යන්නේ. ඉතින් ඔය අපි සාමාන්‍ය ලෝකයේදී ඔය වගේ මනෝමය ධර්ම වලට ගොදුරු වෙනවාට කියනවා සිහින ලෝකයට යනවා කියලා. ඒ කියන්නේ සීන ලෝකයේ කියලා කියන්නේ දාගත්තට පස්සේ සීන දකින්නවා කියන එක විතරක් නෙවෙයි. ඒ ඇත්තට පියාගත්තන් පස්සේ තමන් අර මනෝමය ධර්ම ලෝකයට එක්කාසු වෙනවා. ඉතින් මම මේ අවස්ථාවේදී මේ පින්වුතුන්ට මේ මතක් කරේ මේ සාකච්ඡාවක් හැටියට අපේ මේ අද කාලය මේ ධර්මයේ වෙනුවෙන් මිදඟු කිරීමට ආරම්භකයක් හැටියට. ඉතින් අපි මේ හිත ගැන හරියට කියනවා. හිත ගැන ගොඩාක්ම මහා ගැඹුරු ධර්මයක් නිසා සූක්ෂම දෙයක් නිසා ගොඩාක් ගැඹුරින් කතා කරන්න ඕනේ වගේම අපි කතා කරනවා අද ඒක නිසා මේ මාතෘකාව යටතේ අපි සාකච්ඡාවක් ඉස්සරහට ප්‍රශ්න උත්තර වශයෙන් පවත්වාගෙන යමු. ඉතින් මේ පින්වත්තුන්ට ඉදිරිපත් කරලා තිබෙනා ඔය මාතෘකාවක් වෙනේම කතා කරන්නට ගන්නවා නෙවෙයි අදාළ කරගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මේ පිටුතුන් අහන්න පුළුවන්. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ හිත තේරුම් අරගෙන මේ හිතින් කරන වැඩ හරිය තේරුම් අරගෙන හිතින් මවන නැවිලි තේරුම් අරගෙන ඒ මවන දේවල් අතර හිතේ මවන දේවල් අතර හිත රහ කරනවා රහ විඳිනවා කියන එක දැනගෙන ඒ වගේ නිදල යන්ට උන්වහන්සේ මහන්සි ගත්තා. ඒ වගේම කුණ වැඩුවා සිත වැඩුවා. ඒ නිසා මේ අපිට අද මේ හිත ගැන කතා කිරීම ඉතාමත්ම ප්‍රයෝජනවත් මාතෘකාවක් හැටියට මම මේ තුන්වතුන්ට කරුණාවෙන් මතක් කරනවා. හැම දිනාටම ධර්ම අවබෝධ වේවා. ප්‍රශ්නක් තියෙනවා නම් අහන්න පුළුවන්. පෙරවස් සරණයි.
කරන් සරණයි අප්‍රමාණකින් ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම භාවනාවලදී වුණත් විශාල විදිහට මේ අරමුණු එමින් හිතේ තියෙන තැන්පත් ගතිය නැති වෙන බව දකින්න පුළුවන්. ස්වාමීන් වහන්සේ දැන් අරමුණක් හිතට ආවොත් අරමුණක් ඇසකනාසේ දිවකය ඒ හැම ඕනෑහිකට ආවොත් සිතක් පහළ වෙනවා හැමයි. ඒතකොට සිතක් පහළ වෙන අරමුණක් ලැබුණොත් සිතක් පහළ වෙනවා. ස්වාමීන් වහන්සේ එතකොට ඒ සිත ඔය තණ්හා දිත්‍තිමාන තත්ත්වෙන් ඈතට ගෙනියන්න කරන වැඩපිළිවෙලක් පොඩ්ඩක් සහදා දෙනවා නම් තෙරුවන් සරණයි සන්නහස බොහොම
පිං. යම්කිසි බාහිර අරමුණක් සම්බන්ධ කරගෙන හිතක් පහළ වුණොත් ඒ හිත පහළ වෙච්ච ගමන් ඒකේ රෙප්ලිකාව ඒකේ ඩුප්ලිකේට් එක ඇතුළේ වදිනවා. ඇත්තටම අපි ඒ ඩුප්ලිකේට් එක එක්ක තමයි පස්සේ ගනුදෙනු කරන්නේ. ඔය තණ්හාවෙන් බැඳී යෑම, මාන්නෙන් බැඳී යෑම සිද්ධ වෙන්නේ ඇතුළත ගහගත්ත ඩුප්ලිකේට් එකත් එක්ක, රෙප්ලිකාවත් එක්ක. ඒක හැදෙන්න බාහිර එක යංක සිද්ධියකට උපකාර වුණා තමයි. හැබැයි ඇතුළත තමයි වැඩේ කරන්නේ. ඉතින් ඒකට කියනවා මේ ගොතනවා කියලා. ඒ කියන්නේ එක එක අදහස් දාගෙන සංකල්ප ගොතනවා. මාන්න මූලිකව අදහස් නිරූපණය කරනවා. දැන් අපි හිතමු මෙහෙම. අපිට පංච ස්කන්ධයක් දකින්න ලැබෙනවා. අපි නෙවෙයි බාහිර එක. ඒ පංච ස්කන්ධය ඇවිල්ලා ගමන් කරන පංච ස්කන්ධය. අපේ ස්වરૂපයට ළඟයි. හිසක් තිබෙනවා, අත් දෙකක්, පාද දෙකක් තිබෙනවා. ඇත්තටම බැලුවෙන් පස්සේ විග්‍රහාත්මකව ඒක පංච ස්කන්ධයක්. හැබැයි අපේ හිත ඒක ගැටිච්ච ගමන්ම ඒ විදිහට නෙවෙයි හසුරුවන්. ඔක නැවිගේට් කරන්නේ. ඔක ඔය පංචස්කන්ධය කියන එක හසුරුවන්නේ මේ විදිහට නෙවෙයි. ඉස්සරලාම බාහිර රූපයත් එක්ක, බාහිර හැඩයත් එක්ක අරගෙන ඒ හැඩය රෙප්ලිකාවක් කරගන්න ඇතුළත. ඒ රෙප්ලිකාවක් කරගෙන ඒ හැඩයට ඇතුළත අපි මනෝමය කතා හදනවා. මෙයා මෙහෙම කෙනෙක් පංචස්කන්ධය හැටියට නෙවෙයි වද්ද ගන්න. ඒක එකට වෙන අර්ථයක් දෙනවා. තියෙන්නම රියැලිටි එකේ තිබෙන්නම පංචස්කන්ධය. ඒ රූපය ගත්ත ගමන්ම අනිත් එක හිතින් අඩුපාඩු දාගෙන හදනවා, නිර්මාණය කරනවා. නිර්මාණය කරලා ඊට පස්සේ මෙයා හොඳ කෙනෙක්, මෙයා ලස්සන කෙනෙක්, මෙයා මේ වගේ හැකියාවක් හැකියාවක් කරන කෙනෙක් කියන කෙනෙක් කියලා ඔය විදිහට මහා ගොඩාක් හිත ඇතුලේ ගොන්නක් හදාගෙන ඒතික සමහර වෙලාවට ඒතික ආයෙත් ගන්නවා. ඒ අරයට ඇප්ලයි කරලා තව ටිකක් හරිනවා. මෙන්න මෙහෙමකුත් තියෙනවා. සමහර මිනිස්සු දිහා දැක්කම අපි පංචස්කන්ධය කියලා හසුරුවන්නේ නැහැ. අපි සමහර වෙලාවට එයාගේ මනසින්ම ඒ පංචස්කන්ධයට තවත් අදහස් එකක් වද්දලා බලනවා. වද්දලා බලුවෙන් පස්සේ හිත තව ටිකක් සැරට ගන්නවා. අපි හිතමු මෙහෙම. අපි දැකලා තියෙනවා, දැනගෙන තිබෙනවා පොලිසිකාරයෙක් ඉන්නේ මේ විදිහයි කියලා. එතකොට පොලිසිකාරයා පිළිබඳව අපි හිතේ දැනුවත් වෙලා, ඒ කියන්නේ අදහස් දාගෙන, සංකල්ප දාගෙන ඉන්නවා. අපිට පංචස්කන්ධයක් යම් කිසි වෙලාවක දකින්න ලැබුණොත් අපි අර හිතේ තිබෙන දේ ඒකට කවනවා. කවලා අපි ඊට පස්සේ මේ ඇවිල්ලා පොලිසිකාරයෙක් කියන එක කවලා ඊට පස්සේ ඒකට සාධකක් තියෙනවා. ඊට පස්සේ ඒකට අපි බය වෙනවා. බය වෙලා ඊට පස්සේ ප්‍රතිචාර දක්වනවා. ඒක මාන්නෙන් වෙන්න පුළුවන්, තණ්හාවෙන් වෙන්න පුළුවන්, බයෙන් වෙන්න පුළුවන්, ද්වේෂයෙන් වෙන්න පුළුවන්. ඔය ටික ඔක්කොම තියෙනවා. ඔය වැඩේ තමයි අපි කරන්නේ. එතකොට ඔය වැඩි හිත ඇතුළු කරන නිසා ඕකට කියනවා වියනවා කියලා. ඕකට කියනවා ප්‍රොඩිබ්‍රේෂන් කියලා. ඒ කියන්නේ තව තියෙනවා මේ ප්‍රපංචණය කරනවා කියලා කියනවා. ඇතුළේ කතා හදායි. අන්නේ එතකොට තමයි ඔය අපි ඇතුළත කෙලස් ලෝකයක ගැට ගැහෙනවා කියලා කියන්නේ. ඒක තමයි අපිට කරගන්න තමාරු. ඒක නිසා මේ ධර්මය විග්‍රහ කරනකොට, මේ පුංචි අනුවත විග්‍රහ කරනකොට අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. දැන් ඔය බුදුරජාන් වහන්සේ හිතන හිත තමන්ගේ පැත්තට, අරමුණු වෙන එක අනිත් පැත්තට දාලා, අරමුණ හිතේ වදින දෙයක්. අරමුණ හිතට අරමුණු වෙනවා. හිත අර ඔබ්ජෙක්ට් එක අරමුණු කරනවා. ඔය ධර්මතා දෙකක් එකට තැවරී තිබෙනවා නේද? මේ අරමුණ වෙනයි, ඒ හිතන හිත වෙනයි කියලා දෙකට කඩා ගන්න පුළුවන් වුණොත් හරි ජයග්‍රහණයක් වෙනවා. අන්න ඒක තමයි අපි කරන්න ඕන වෙන්නේ. අපි අර හිතේ කතා හදන එක හරි වේගෙන් සිද්ධ වෙනවා ධර්ම දැනුම නැති නිසා. ওই විදිහට යෝක සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තව පොඩි තැනක් පැහැදිලි කරගන්නන ස්වාමීන් වහන්ස. අරමුණු ගන්නකොට බොහෝ අරමුණු වලින් ඒ කියන්නේ ලෞකික සිත් වලින් අර අනුශය ධර්ම හැදෙන හැටි පොඩ්ඩක් පැහැදිලි කළ දෙන්න ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ අනුශය තියෙනවනේ කීපයක්ම. පටිඝානුශය, රාගානුශය, මානානුශය, දිට්ඨානුශය විදිහට හතක්. පොඩ්ඩක් ඒ සිතිවිලි ගන්න විදිහට ඔය ප්‍රපංච කිරීමේදී අනුශය හැදෙන තැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං.
කිරි මුදවනකොට එක ක්‍රමයක් තිබෙනවා. ඒ තමයි මේ කිරි හොඳට උණු කරලා හට්ටියට දාලා ඒ කිරි හට්ටියට දානවා මේ මුහුන් කියලා જાතියක්. ඒ කියන්නේ මුහුන් කියලා කියන්නේ ඊට කලින් මුදවපු කිරි ටිකක් දාන. ඒක දැම්මම අර උණු වෙලා තිබෙන කිරි නිවෙනකොට අර මුහුන් වල ගතිය එනවා. ඒ කියන්නේ මුහුන් කිරිය වල මිදිච්චේවනේ ඒව දාපු ගමන් අර උණු වෙලා තියෙන ටික නිමිල යනවා කියලා කියන්නේ මුහුන් කිරි වල ස්වરૂපේ නෙවෙයි ලහයිලා යන. අපේ හිතේ තිබෙනවා මේ අනුසේ ධර්ම කියලා කියන්නේ ඇතුළත තිබෙනවා මුහුන් කරන්න පුළුවන් දේවල්. අපි යම්කිසි දෙයක් හිතට ගත්තොත් එහෙම ඇතුලෙන් දාලා ඔක්කොම අර මොහුන් වගේ එක්කාසු කරලා නියම ධර්මයේ වහලා ඊට පස්සේ ඒකට එක්කාසු කරලා ගන්නවා. ඉතින් මේ අනුසය කියන එක ඇතුළත තිබෙනදී ඒක නැගිටලා එනවා අරමුණක් ආපුකම. ඊට පස්සේ අනුසය වෙන්නේ නැහැ. ඒක අනුසය කියලා කියන්නේ ඒක මේ ඇතුළත ක්‍රියාත්මක නොවි පවතින තාක්ක ඒක අනුසේ වෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්න ආවම ඒක ඇවිල්ලා උත්සාහණය වෙනවා. නිදාගෙන හිටපු ප්ලේසය හිතට අරමුණේ තැවරිලා එනකොට ඒක උත්සාහණය වෙනවා. එතකොට උත්සාහන කෙලෙසයක් වෙන්නේ. ඉතින් අවස්ථා තුනක් තිබෙනවා. එකක් තමයි කෙලෙස්තර තිබෙනවා ස්වභාවයක්. යම්කිසි අරමුණක් හිතට ආපු ගමන්ම ඒකේ අනුසේ ධර්මයේ තැවරිලා ගිහිල්ලා කෙලස් අවදි කරලා ගන්නවා. හැබැයි හිතින් ඒක එළියට හිතේම කරකි කරකි තියෙන එළියට යන්නේ කයින් වචනේ. කයින් වචෙන් එළියට යනකොට ඒකට කියනවා විතික්කම අවස්ථාවක. ඒක නිසා අවස්ථා තුනකුත් ඒකේ තියෙනවා. ඉතින් අනුසේ කියලා කියන්නේ ක්‍රියාත්මක නොවි එඬ බලාගෙන තිබෙනා උදේ. උත්හානේ කියලා කියන්නේ නැගිටලා හිතට ගොඩ වෙච්ච දේ. ඉතින් අරමුණු එක්ක අනවබෝධය නිසා, දෘෂ්ටිගත වීම නිසා, ඒ වගේම තණ්හාව එක්ක ඒවා යොදපු නිසා ඒ අවස්ථාවේදී කෙලෙස් උත්හානේ වෙලා නැගිටලා හිතේ කැරකෙනවා.
පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අනුෂය ධර්ම අර නිදාගෙන ඉන්නවා කියන්නේ ඇත්තටම මේ සැඟවිලා ඉන්න තත්ත්වයක්ද නැත්නම් අර සිතක් නැත්තටම නැති වෙලා ඒ වෙලාවේ හේතුවකින් එනවා වගේ කියලා දැනවද කියලා පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. අනුසය කියන්නේ අර නිදාගෙන ඉන්නවා, ඒ කියන්නේ ඒ සිත වෙනස් වෙලා නැතුව හිමම ඉන්නවා කියන එකද නැත්නම් ඒ මොහොතේ අලුතෙන් ඇති වෙලා වෙන තත්ත්වයක් කියලා තේරුම් ගන්න ස්වාමීන්
වහන්සේ. අනුසය කෙලසේ කියලා කියන්නේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් පොසිබිලිටි එක තියෙනවා. හැබැයි ඒ වෙලාවට ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් රාගය කියන එක ක්‍රියාත්මක වෙනකොට ඒක ඇවිල්ලා ඔපරේට් කරලා තිබෙනවා. ඒ රාගය කියන එක ඔපරේට් වෙන්න පුළුවන් පොසිබිලිටි එක ඇතුළත තියෙනවා. ඒ අනුසයති කියලා කියන්නේ අභ්‍යන්තරයේ කෙලෙස් ක්‍රියාත්මක වෙන්න බලාගෙන ආරම්මණයත් එක්ක හැප්පිලා වැඩිලා නැගිටලා එන්න බලාගෙන එන්න පුළුවන් පොසිබිලිටි එක තියෙන එකට ඒකට කියනවා අනුසේ කෙලස් කියලා. දැන් අනුසේ කෙලස් කියන එක අරමුණත් එක්ක හැප්පිලා තැවරලා ආපු ගමන් ආය අනුසේ නේ, අනුසේ අවස්ථාව තිබිච්ච එක නැගිටලා ආපු එකට ආපු එක කියනවා. ඒක නිසා මේ කෙලස් වල දැන් අපි හිතමු සීල් සමාදන් වෙච්ච එක්කෙනාට කෙලස් තියෙනවද නැද්ද ප්‍රශ්නයක් ආවා. සීල් අරන් ඉන්නේ එක්කෙනාට කෙලස් තියෙනවද නැද්ද ප්‍රශ්නේ. එතකොට කියන්න පුළුවන් කෙලෙස් නැහැ කියලා. ඇත්තටම ওই කෙලෙස් නැති අයද ඉන්නේ සීල අරගෙන. ප්‍රශ්නයක් එනවා. එතකොට හේතනවා නැහැ. ඒ කෙලෙස් තියෙන හැබැයි ගිහිල්ලා බැලුවම පස්සේ මොකක්වත් නැහැ. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? අනිත් අයට වස්තුර දෙනවා, උදව් කරනවා, බණ අහනවා. ඇත්තට බණ අහන අය කෙලෙස් නැද්ද? ප්‍රශ්නයක් එනවා. නැහැ. ඒ අවස්ථාවේදී කෙලෙස් නැත්තේ නැහැ තියෙනවා. තියුණාට ඒව ඇවිල්ලා on the surface ඇවිල්ලා operate වෙලා නැහැ. හැබැයි මේ අවස්ථාවේදී මේ අපේ පින්වතුන් සියලු දෙනා බණ අහනවා. බණ අහන වෙලාවේ දැන් කෙලෙස් තියෙනවද? නැහැ. ඇත්තට කෙලෙස් නැද්ද එහෙමනම්? නැහැ කියන්න බෑ. නැහැ කියන්න බෑ කියලා කියන්නේ මේ බණ අහන හිත්වල යට මේ බණ අහන හිත්තර ටික යම්කිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීම නැවැත්ෙච්ච ගමන් අර අයට එන්න පුළුවන් possibility එක මේ හිත ඇතුළේ තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ අනුසේ අවස්ථාවේ කියලා. ඉතින් මේ ක්‍රියාත්මක වීම මේ වෙලාවට නෑ. බණහයමේ ඇසීමට යටත් වෙලා තිබෙනවා. හැබැයි නැත්තටම නැති නෑ තියෙනවා. ඒක අන්න ඒ වගේ අවස්ථාවක තමයි කියන්නේ අනුසය කෙලෙස් අවස්ථාව කියලා. තේරුවන් සර්.
තේරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මේ විදර්ශනාව ගැන මම අර ඔබ වහන්සේ ගිය සැරේ කියපු දේශනාව සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ දැන් රූප ධර්ම අපි විදර්ශනා කරනකොට කේසාලෝමානක් හදන්තා කියලා එහෙම ඒ කරන්නේ ඒවට දාපු නිමිති විදර්ශනා කරන එක නේද ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලම?
එහෙම තියෙනවා. ඒ කියන්නේ
ඔව් තමයි නේද. ඒකට නාම ධර්ම වලට අපි දාලා තියෙන නිමිතිද අර දැන් ඔය සරාගං වචිත්තං ඒ සරාග සිතක් පහල වුණා ඒ ද්වේෂ සිතක් පහල වෙලා කියලා අඳුර ගන්න. එතකොට චිත්ත විදි වලට දාපු ඒ නිමිතිද ස්වාමීන් වහන්සේ එහෙම හිතුවොත් හරිද?
ඔය දාලා තියෙන හැම දෙයක්ම සතහන් සලකුණු නිමිති තමයි. ඒ වුණාට මෙහෙම එකක් තිබෙනවා. ඔව සංඥා, ඔව සලකුණු, ඔව නිමිති. ඕකේ තියෙනවා සමහර නිමිති තිබෙනවා. ඒ නිමිත්ත එහෙම නැත්නම් වචනේ අහනකොටම හිත නිකන් කෙලෙස් හිනහවෙවි නැගලා ඉන්නේ. සමහර නිමිති තිබෙනවා, සලකුණු තිබෙනවා, වචන තිබෙනවා. ඒවා ඇහුවට ඒක නිමිත්තක් තමයි. හැබැයි ඒ වගේ මේ එහෙම කෙලෙස් අවදි වෙන ඒවා නැහැ. අපි හිතමු මෙහෙම. උදාහරණයක් හැටියට හිතමු අපි හිතනවා ළමෙක් කියලා කියනවා. තරුණ ළමයා කියලා කියනවා. තරුණ ළමයා කියන කොටයි මහපාර කියලා කියනවා. මහපාර කියන කොටයි අපේ හිතට බලපාන විදිය කොහොමද? තරුණ ළමයා කියලා කියනකොට අපේ හිත ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඊළඟට මහපාර. හේතු ගමන් මේකට අපේ හිත මහපාර කියන එකත් නිමිත්තක්, සලකුණක්, සංඥාවක්. ළමයා කියන එකත් නිමිත්තක්, සලකුණක්, සංඥාවක්. එතකොට එහෙම ප්‍රතිචාර දක්වනවා. අපි හිතමු මෙහෙම. කාගේ හරි නළුවෙක්ගේ නමක් කියනවා. ආවල් එක්කෙනා කියලා. කියපු ගමන් මේකත් නිමිත්තක් තමයි. දැන් බලන්න ඒ නිමිත් තුනේ ප්‍රතිචාර දක්වන විදිය නළුවගේ නම කියපු ගමන්, නිළියගේ නම කියපු ගමන්, පාරේ නම කියපු ගමන්, පාර කියපු ගමන්, ළමේ කියපු ගමන්ම අපි මේ ප්‍රතිචාර දක්වන විදිය. ඔන්න ඔය විදිහට තමයි ඔය මේ ධර්ම නම් පද තිබෙන්නේ. දැන් අපි කියනවා මේ අපි මේ සත්වෙක් කියලා. සත්වෙක් කියලා ගත්තම ඒකත් නමක් තමයි. හැබැයි සත්වයා කියන එක පදබල වැඩි. ඒ සත්‍යය කියන එක කඩන්ට සත්‍යය කියන සංඥාව සත්‍ය කියන ඒ නිමිත්ත කඩන්ට අපිට එකපාරම බෑ. ඒක නිසා ඒකේ තව තියෙන සබ්ස්ටැන් කොටස් අපි ශරීරය හේසා ලෝමා නකා දන්තා තචෝ කියලා ඒ විදිහට කොටස් කරගෙන යනවා. කොටස් කරන්නේ ඒත් ඇත්ත වශයෙන්ම ඒකත් නම් කිරීමක් තමයි. ඒක නම් කිරීමක් වුණාට සත්‍යය කියන එකට ගත්තන් පස්සේ ඈත හෝල් ගන්න කිය ඔක්කොම ටික එකට ගන්න. එතකොට හිතට කෙලෙස් වලින් වදිනවා වැඩි. හැබැයි කේසා ලෝමා කියලා ගන්නකොට නකා දන්සා කියලා ගන්නකොට තචෝ මන්සා කියලා ගන්නකොට අර පුජ්ජලී කැටියට ගන්න එකට වඩා අඩුයි. හැබැයි එතනක් නමක් තිබෙනවා. ඒක නිසා සත්‍යය පුජ්ජලයා කියලා ගන්න සංඥාවයි කේසා ලෝමා නකා දන්සා කියනකොට ඒ ගන්න සංඥා පද නාමය කියන එකේ හිත ප්‍රතිචාර දක්වන්නේ විවිධයකට. ඒක නිසා කෙලෙස් නැති කරන සංඥා තිබෙනවා, කෙලෙස් ඇති කරන සංඥා තිබෙනවා. ඉතින් හැබැයි අවසානයේදී කේසා ලෝමා නකා දන්තා කියාගෙන ගියත් අවසානයේදී ධර්ම අවබෝධය කරගන්න අවස්ථාවේදී කේසා ලෝමා නකා දන්තා තවත් පොඩියට කඩලා ඒ සංඥා ටිකක් නැති කරලා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා චිත්ත ධර්ම නාම ධර්ම ඒවා අන්න නාම රූප ධර්ම ඒ අස තේරුම් අරගෙන ඒකෙන් තමයි මේක ගොඩ වෙන්නේ. ඒක නිසා එකපාරම ගහක් කපන්න බෑ. එකපාරම මහා ගහක් කපන්න බෑ. දැන් මේ නව ශ්‍රීලන්තයේ තිබෙන එක ක්‍රමයක් තමයි ගස් කපන්න ආවන් පස්සේ මහා ලොකු ගස් මිනිසු අතු කපනවා. අතු කපලා අයින් කරලා ගහ සැර බාල කරලා ඊට පස්සේ කඳ වට්ටනවා. ඒ වගේ තමයි සත්ත සංඥාව එකපාරම ගහක් කපන්න බැරි නිසා කඩන්න බැරි නිසා කොටස් කරලා කඩලා ඊට පස්සේ සම්පූර්ණ බිම දානවා. ඒ වගේ වැඩක් තමයි ඔය කොටස් කිරීම තුළ ওই විදිහට කිරීමේදී තියෙන්නේ. තේරුවන් සරණයි.
ආ ගොඩක් පින්සංශ තේරුවන් සරණයි. තේරුණා. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ ප්‍රායෝගිකව ධර්මදේශන ඇසීමේදී වගේ එන ප්‍රශ්නයි හිතේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් අපි ඉගෙන ගත්ත දැන් සිත් වලින් ඇති වෙනවා කියලා ප්‍රපංච දක්වා යනවා කියලා ඒ විදිහට සිත ගැන පැහැදිලි කරා වහන්සේ බොහොම තින් ස්වාමීන් වහන්සේ ඒවෙන් ඒ අතර තුර ඔය රැස් කිරීම කියන වචනේ ආයෝහණය කියන වචනේ අහලා තියෙනවා. ණයක් ආයෝහණය. එතකොට ඒ රැස් කිරීම කියන එක ස්වාමීන් වහන්සේ කුසල මූල පවා තණ්හාව විතරක් නෙමෙයි තවත් කරුණු දෙක තුනක් සම්බන්ධ කරලා දුක්ඛ සමුදය සත්‍ය දේශනා කරන තැනස රැස් කිරීම වෙන හැටිත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් අප්‍රමාණ තින් තෙරුවන් සරණයි සම්මි.
ආයෝහණේ කියන්නේ දුක්ඛ සමුදය දක්වන තැන තමයි. ආයෝහණේ කියන්නේ තණ්හාවටයි ඔක යොදලා තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ තණ්හාවේ තිබෙනවා මේ එකක් තණ්හාව කියන සිත නිකන් ස්ටිකි ගතියක් තිබෙනවා, ඇලෙන ගතියක්, ආරම්මණයට ඇලෙනවා. ඒක තමයි ප්‍රධාන. ආරම්මණයට ඇලෙනවා කියලා කියන්නේ ඕක තනියෙන්ම ගිහිල්ලා තණ්හාව ගිහිල්ලා ඇලෙනවා කියන එක නෙවෙයි. ඒක තියෙන්නේ තණ්හාව යනවා හිතේ මේ චේතනාවත් එක්ක. අභිධර්ම විස්තරය කරනකොට ඒ විදිහටයි කියන්නේ තියෙන්නේ. සංහාව යනවා චේතනාවත් එක්ක ගිහිල්ලා දෙන්න හරියට ආරම්භනේ ගැවටෙනවා. සංහාව යම් කිසි තැනක සැරට තිබුණොත් එහෙම චේතනාවට පුළුවන් අහුලන්ට එකතු කරන්න හරි සැරට. ඒක නිසා ඒ චේතනාවට ඒ තරම් දෙයක් කරන්න පුළුවන්කම තිබෙන්නේ එකතු කිරීම කරන්න පුළුවන්කම තිබෙන්නේ සංහාවේ තිබෙනා වූ ආරම්මණය ලං වීම නිසා, බැඳී යෑම නිසා. අපි හිතමු මෙහෙම එකක්. ලිඳේ වතුර තිබෙනවා ඒක ගන්න ලිඳ යටයි. එතකොට වතුර අපි ගන්න ඕන උඩට. ඒක නිසා දිග ලණුවක් දානවා. ලණුවක් දාලා බාස්කට් එකක් බැඳලා අපි ගන්නවා වතුර. එතකොට වතුර ඕනේ. එතකොට මේ අපිට වතුර අපේ ගාට ගේන්න අපි ඇට ටිකක් දුරයි. ඒක නිසා අපි ඒක උපක්‍රමයක් කරනවා. හැබැයි සමහර වෙලාවට තිබෙනවා මේ ලිඳ ටිකක් ගැඹුරු නැහැ. ටිකක් උඩ වගේ. හැබැයි එතකොට වතුර ගැනීමට අරතරන් දුර නැහැ. එතකොට ළඟින් ගන්න පුළුවන්. සමහර ලාට තියෙනවා මේ අපි හිතමු හොඳට පිරලා තිබෙනවා ලිඳ. එතකොට අපිට ලනු දාන්න ඕන නැත්නම් ගියා බාස්කට් එකක් ගත්තා. එතකොට බලන්න ගැඹුරු නිද දැඳින් ගන්න එකද අපිට ළඟ දුර තිබෙන්නේ මැද මධ්‍යම ප්‍රමාණයකට ළඟින් මේ හොදට පිරලා තියෙන එකේ. පිරලා තිබෙන එකේ මහන්සියක් නැතුව යන්න පුළුවන්. ගන්න පුළුවන්. හේතු දුර නැහැ. ඒ වගේ සමහර ඒවා තිබෙනවා ආරම්භණයේ සම්බන්ධයෙන් තද්ද බල විදියට තණ්හාව ගිහිල්ලා කාගෙන වදිනවා. වැඩිච්ච ගමන් ගණ්ඩලෙහිසි. සමහර වෙලාවක තිබෙනවා ආරම්භණය අපැහැදිලි දුරයි ඒක නිසා තණ්හාව තිබෙනවා තණ්හාව සැර නැති නිසා ඒ තණ්හාව සැර නැති හිතක තිබෙන තණ්හාව කර්ම එකතු කරන්නේ එක්තරා ප්‍රමාණයකට. තද්ද බල විදියට තියෙන එකේදී කර්ම එකතු කරන්නේ තවත් විදියකට. ඒක නිසා මේ හිතේ ඔය ආයූහන ගතිය තණ්හාවට සමුදේ සත්‍යයට දාන්නේ තණ්හාවට දාන්නේ ඔන්න ඔය කාරණේ නිසා. තණ්හාව විතරක්ම නෙවෙයි ඔය චේතනාවත් එතනදී සම්බන්ධ වෙනවා. ඒක නිසා ඔය කියනකොට චේතනාවට මුල් තැන දීලා නෙවෙයි චිත් නම් කරන්නේ. ඒකට මුල් වෙන්නා වූ ප්‍රධාන කාරණේ මුල් කරගෙනයි. ඒ තමයි චේතනාවට බෑ තණ්හාව නැතුව තනියම කියලා වැඩේ කරන්න ආසා කරන්නේ නැති නිසා. ඒක නිසා තණ්හාව තමයි ආරම්භණයට ඇලී බැඳී යන්නේ. ඒකින්ද තමයි අනිත් ඒවට එකතු කරගන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රධාන කප්පිටා තණ්හාව නිසා. තණ්හාව ආයෝනේ කියලා කියනවා. තේරුම් ගන්න. තේරුම් ගන්න
සම්මතබෝම්පින් කල්ලාන මිත්‍රින් තවත් අදහස් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් වෙන දලුවත් මහත්මයා ඔබතුමාට ප්‍රශ්න තියෙනවද?
තේරුම් ගන්නයි මම සමාජ රාජුචා මානසිකලා මේ මානසික ප්‍රශ්න සාකච්ඡා වුණා දැන් මේ ප්‍රපංචික කතා කරමු නිසා සායනා තේරුම් ගන්න මම මේ මට ඒ පරිංග කතා ගන්න මම දේශන පරිගත කිව්ව මහන්නා අපේ හඳුනේ මේ අපි දැන් මේ මගේ අත මගේ කකුල කියලා ගන්න තැන සිදුවෙන්නේ ප්‍රපංචයද ඔබනිසානාස ඒ කියන්නේ මොසදාන විදිහට සලකන දැන් මේක මගේ අත මේ මගේ කකුල කියලා අපි ගන්නවා නම් ඒ ගැනීමම ප්‍රපංචයක්ද ඔබනිසානාස
ඒ ගැනීමම ප්‍රපංචය හැදෙන්නේ තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නේ. ඒ කියන්නේ තණ්හාව ගෑවුණාද ප්‍රපංචයක් නිසිතයක් වෙනවා. මාන්නේ ගෑවුණාද නිසිතයක් වෙනවා. දෘෂ්ටි ගෑවුණාද නිසිතයක් වෙනවා. මම මගේ කියලා ගන්නකොටම එතන ගෑවිලා තියෙන. ඒක නිසා එකෙන් මිදෙන්නේ නැහැ. එතන වැදෙනවා. ඒ ප්‍රපංච කිරීම වදිනවා. ඒ අනිත් එක තමයි ඊට පස්සේ මගේ කකුල රැකින්ට. රක්ෂණය වෙන්නේ සහ මගේ අත රැකින්ට. ඒක ගෝපනේ රක්ෂණය කරන්න එන්නේ මගේ කියන එකත් එක්කමනේ. ඒක නිසා ප්‍රපංච හැදෙනවා ඒක. ඒක තව ටිකක් ඒ ඉස්සරහට ගිහිල්ලා තව ටිකක් වැඩියෙන් වැඩියෙන් හිතුවොත් එහෙම ඒක දිග් ගහිලා ගල වගේ යනවා. ඉතින් දිග් ගහනේවත් තිබුණා ටිකක් දුර ගිහිල්ලා නිකන් මැරිලා යනේවත් තිබෙනවා. ඊළඟට ටිකක් දුර ගිහිල්ලා වෙන එකක් ඇවිල්ලා පැටලෙනවා මේක අමතක වෙනේවත් තිබෙනවා. ගොඩාක් දුරතිය ගොඩාක්ම සාමාන්‍ය මිනිස්සුන්ට තිබෙන්නේ අදහසක් ගත්තාන් පස්සේ සැර නැත්තම් ටිකක් දුර යනවා ඒක ගිහිල්ලා පැටලවිලා තව ඒක යට වෙනව හැරෙන්න ඒක නැත්තරව නැති වෙන්නේ. ඔය විදිය තේරුම් ගන්න.
තේරුම් ගන්න සන්නස සන්නස මොකද පින්දික සූත්‍රේ පැහැදිලි කරලා දෙන විදියට කිසියම් සංඥාවක් තියෙනකොට විතක්කයක් ඇති වෙන බවත් විතක්කයක් ඇත්තන ප්‍රපංච වීමක් සිදු වෙන බවත් විදියට කියනවා කියලා කල්පනා කරනවා නම් ඒකේ අනිත් පැත්තත් එහෙම බලපානවද සන්නස ඒ කියන්නේ විතක්යක් නැත් දැන ප්‍රපංචයක් නැහැ කියලා. එහෙම වෙනවාද? එහෙම නම් දෙවෙනි ධ්‍යානයේදී වගේ විතක් ප්‍රචාර නැති අවස්ථාවක් වෙනකොට කොහොමද ඒක තේරුම් ගන්නේ?
ඒක මහත්ය පරිස්සමෙන් ගන්න ඕන හේතුව මේ ඔක ලොජික් එකක්. ඔය ලොජික් එක අල්ලන්නේ හේතුව දැන් අපි ප්‍රපංච සම්බන්ධයෙන් ගත්තයින් පස්සේ විතක්ක තිබෙනවා නම් ප්‍රපංච හැදෙනවායි කියලා ගත්ත ගමන් ඊළඟට විතක්ක නැත්තම් ප්‍රපංච හැදෙන්නේ නැහැ කියලා ඒක ඇවිල්ලා අර දොර භාගෙට බාලා තියෙනවා කියලා කියන්නේ දොර භාගෙට ඇරලා තියෙනවා කියන ලොජික් එක කියනවා. ඒක නිසා සමහර අවස්ථාවලදී තර්කානුකූලව බැලුවකල අපි ධර්මයෙන් අහකට යනවා හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒකෙදි වෙන්නේ මිස්ලීඩ් වෙනවා කියලා. කියන්නේ විතර්කය කියන ධර්මය සංකල්පයක් හදනවා. මේ අපි හිතමු සම්මා සංකප්ප කියන එක ක්‍රියාත්මක වෙන්නේ සම්මා සංකල්පයේ මූලික ධර්ම ස්වභාවය තමයි විතක්කය. විතක්කේ නැතිකොට සම්මා සංකල්පය ක්‍රියාත්මක නැති වෙනවා. එතකොට ඔය විතක්කය කියන එක තියෙනවා කුසල විතරකත් වෙනවා අකුසල විතරකත් වෙනවා. ඒක නිසා කුසල විතරක කියලා ගන්නකොට නෛෂ්කර්ණේ තියෙනවා. එතකොට ඒ නෙක්ඛම්මේ අයින් වෙච්ච බව අවියාපාදය අවිහිංසාව ඒවත් තිබෙනවා. එතකොට හිංසාවයි ව්‍යාපාදයයි කාම සංකල්පයයි එනකොට ප්‍රපංච හැදෙනවා. ඒක නිසා එතනදි හරි පරිස්සම් වෙන්න ඕනේ. විතර්කය නැති කියන එකම නෙවෙයි. දැන් අපි හිතමු මෙහෙම ඔකේ වෙනවා සම්මා සංකප්ප නැති වෙලා යනවා. මේ කියන්නේ සංකල්ප කියන එක නැති වෙලා යනවා මේ ධ්‍යානෙට ගියන් පස්සේ ඉස්සරහදී. ඒක එහෙමම නෙවෙයි මහත්තයා. දැන් පළවෙනි ධ්‍යානයේ විතක්ක තියෙනවා. විතරකය කියලා කියන්නේ සංකල්පය නම් ඒකෙදි ඇති වෙන්න ඕනේ සම්මා සංකප්ප. ඊළඟට එතකොට එතන විතරයි සම්මා සංකප්ප වැඩ කරන්නේ. ඊට පස්සේ එතන මිත්‍යා සංකප්ප නැහැ. ඒක එහෙමද කියන්න පුළුවන්. හැබැයි අතනදි පරිස්සම් වෙන්න ඕනේ සම්මා සංකල්ප කියන්නේ සංකල්ප විතරකේ නැති කියන එකම නෙවෙයි ඔය ප්‍රපංච හැදෙන්න හේතු වෙනවා කියන එක. එකක් තියෙනවා මේ විතරකේ කියන එක පාවිච්චි කරනවා, විතරක චෛතසිකයට පාවිච්චි කරනවා, විතරක චෛතසිකයට පාවිච්චි කරනවා, හිතින් හිත හිත යන එකටත් කියනවා විතරක කියලා. ඒක නිසා ඒ දෙකේ වෙනසක් තේරුම් ගන්න ඕනේ. අර ඒක ධර්මයක කියපු නම කියන එකත් තේරුම් ගන්න ඕනේ. ඒකට තමයි ඒකේ පරිස්සම තියෙන්නේ. ඒක නිසා සමහර අවස්ථාවලදී ලොජික් ආවන් පස්සේ එහෙත මෙහෙත එතන විතරක් කොටු වෙනවා පිටපැත්තට හිතන්නේ නැතුව. තේරුවන් සරණයි.
තේරුවන් ප්‍රපංචයන් ඇති වෙන්නේ අකුසල් සිතක පමණක් කියලා අපි අභිධර්මාල කෝල අන්තරාචින් කොට කියනවා කියලා හිතුවන් සහනස. ඒ කියන්නේ කුසල් සිතක ප්‍රපංච සිතේ නැද්ද? ඒකට ප්‍රපංච දැන් ඒ වගේම අපිට බොහෝ වෙනත් දේශනාවලදී කියනවා මේ කුසල්නෝ අකුසල්නෝ ප්‍රපංච මේ යමක් ඇතයි කියලා ගත්තේ දැනම ප්‍රපංච සිදු වෙනවාමයි කියලා. එහෙනම් මේ කුසල අකුසල දෙක වල ප්‍රමාණය සිදු වෙන්නේ ප්‍රපංචමයි කියලා. එතකොට ඒක කොහොමද තේරුම් ගන්නෙ? අකුසල දෙක පමණයි ප්‍රපංච ඇති වෙන්නේ කියන එක කොහොමද තේරුම් ගන්නෙ?
මූලික ධර්ම හැටියට ප්‍රපංච ගැට ගහන්නා වූ ධර්ම තියෙන තුනක්. ඒ තමයි මාන්නය, තණ්හාවයි, දුක්ඛයයි, මාන්නයයි තුන. සමහර අවස්ථාවලදී තණ්හාව කියන එකයි මාන්නය කියන එකයි සමහරට තුන් දෙනාම මේවා තමයි. තණ්හාවයි මාන්නයයි දුක්ඛයයි කියන එක තමයි ඔය නිශ්චිත ධර්ම හැටියට ඔය ප්‍රපංච ධර්ම හදන්නේ. කියන්නේ ගැට ගහන්නේ. පුද්ගලයෙක් හැටියට ගැට ගහනවා, ආත්මයක් හැටියට ගැට ගහනවා, කෙනෙක් හැටියට ගැට ගහනවා, දිව්‍යාත්මයක් හැටියට ගැට ගහනවා, ওই විදිහට පවත්න්නේ. ඊළඟට බලන්න ඕනේ ඒක කුසල් සිතක තියනවාද කියලා. එතකොට ප්‍රශ්නේ නිරාකරණය වෙනවා. කුසල් සිතක තියෙනා වූ දේ කුසල්සිතක යම් කිසි දෙයකින් තණ්හාව වැටෙනවා නම් ඒක කිසිසේත් කුසල්සිතක් වෙන්නේ නැහැ. ඊළඟට මාන්නය වැටෙනවා නම් කුසල්සිතක ඒක කවදාකවත් කුසල්සිතක් වෙන්නේ නැහැ. දෘෂ්ටි වැටෙනවා නම් කුසල්සිතක් වෙන්නේ නැහැ. එහෙම නෙවෙයි ඒක බලන්න. ඒක බලන්නේ ආරම්මණීය ප්‍රසාදිනී ස්වභාවය, ඊළඟට ආරම්මණයේ තිබෙන්නා වූ නොවැළෙන්නා වූ ගතිය එහෙම ඇති වෙනකොට ඒක කුසල්සිතක් වෙනවා. ඒ කියන්නේ කුසල් සිතේ කියලා කියන්නේ යහපත් විදිහට සෞම්‍ය විදිහට වේදනාවක් ඉස්සරහාදී මතු කරලා දෙන්න පුළුවන් විදිහේ විපාක සිතක් ඇති කරන්න පුළුවන් විදිහේ ශක්ති ගුණ ස්වභාවයක් තිබෙන්නා වූ සිතක් යම්කිසි තැනක වේදේ ඒක තමයි කුසල් සිතේ කියලා කියන්නේ. ඒකේ අනිත් එක තමයි අකුසල් සිතේ කියලා කියන්නේ. ඊළඟට ඔය ප්‍රපංච කතාවට එනකොට මෙහෙම එකක් තිබෙනවා. අපි පින් කරනවා කියලා කියන එක පින් කරන අවස්ථාවේදී අකුසල් චෛතසික පහළ වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි දෙයක ලෝභයකට එකතු වෙලා ඒකෙන් මෙහෙවන කුසල් පිට. ඒක වෙන්නේ මේ. දැන් අපි හිතමු ඉස්සරහදී මට හොඳ කෙනෙක් වෙලා හොඳ වාහනයක් ලබාගෙන හොඳ ජීවිතයක් ගත කරන්න ඕනේ කියලා මට තණ්හාවක් ඇති වෙනවා. ඒ තණ්හාව ඇති වුණාන් පස්සේ මම හොඳ කෙනෙක් ඊළඟට ඒකේ යම්කිසි අදහස් එකක් මම ලෝභ අදහස් එකක් මම පුජ්‍යලා අදහස් එකක් වවාගෙන හිතාගෙන චිත්ත රූපයක් හදාගන්නවා. ඒක තමයි පපංච ගුණ කරයි කියලා කියන්නේ. පපංච ගුණ කරලා ඉස්සරහට ඇදලා තණ්හාවෙන් ඇදලා ඒක දික් කරලා තිබෙනවා. හැබැයි එතෙන්ට යාගන්ට බෑ මට නිකන් අකුසල් වෙදින්. ඒක නිසා මම මොකද කරන්නේ? එතෙන්ට යාගැනීමට හේතු වෙන්නා වූ කුසල් ටිකක් නිර්මාණය කරනවා. කුසල් ටික නිර්මාණය කරන අවස්ථාවේදී අදහස නැහැ. නමුත් ඒ කුසල් ටික නිර්මාණය කරගන්න මොටිවේෂන් එක දුන්නේ අකුසල් සිතේ තිබෙනා වූ දැඳීම. ආන්නේ ඒක නිසා අකුසල් සිත තමයි මේ තණ්හාව ගැට ගන්න, මාන්නය ගැට ගන්න, ලෝභය ගැට ගන්න වැඩි කරන්නේ. හැබැයි අර අවස්ථාවේදී ඒකට පොසිටිව් හැදියට කරන්නා වූ එනර්ජි ලෙවල් එක තමයි ඒක තියෙන්නේ. මේ කුසල් වඩනකොට ඒක නිසා හරි පරිස්සම් වෙන්න ඕනේ කුසල් සිතක ප්‍රපංච කියන එක ගැට ගන්න ධර්ම ඍජුව ඉස්සරහට එන්නේ නැහැ.
සාරසාරසාරනාත් මේ පැහැදිලි කිරීමේ තමයි වැඩගත් අපේ අමුදුනේ මොකද අපේ මේ සාකච්ඡා මණ්ඩපවලම අපි විද ආකාරයට කතා කරන අන්දමින් නිසා විශේෂයෙන්ම මම මේ මතක කරන්නේ ඒ කියන්නේ සාරනාත් අපි දෙවියෝ කියන්නේ බලාපොරොත්තු වෙන කෙනෙකු පිනක් කරනකොට පවා මම දෙවියෝ කියන්නේ කියලා හිතනවා වෙන්න පුළුවන් නමුත් දැන් ඔබවත් පැහැදිලි කළ විදිහට අපි ශනික වශයෙන් ගත්තොත් ඒ කුසලයේ කරන වෙලාවේ මල් පූජා කරන වෙලාවේදී දිවි රෝගයන්න ඒ ඇති වෙන සිතේ ඒ ඒ ඒ විචිය නැහැ. ඒක ඒ විචිය තිබුණේ ඒක පෙර සිතේ. එහෙම දුස්සක් වශයෙන් කියුවේ කියන්නේ ඒක තමයි අපිට කුසල ආස්වාද සිතේ වෙන කරගන්න පුළුවන් වෙන්නේ.
ඒව තමයි හේතුව ඒකේ ඒක තියෙන කුසල් සිත්තර තිබෙනවා ලාභාලේවත් තිබෙනවා මධ්‍යම ප්‍රමාණයේව තියෙනවා විදර්ශන වශයෙන් ඉහළ තලයේව තියෙනවා ඇත්ත වශයෙන්ම හොඳටම මේ හොඳටම ප්‍රපංච ගුණ වෙන්නේ නැති ඉහළම තලයක තමයි විපස්සනා ඒ කියනවා සංඛාරූපේඛා ඥානයේ ප්‍රමාණයේ තිබෙනා වූ විදර්ශනාවේ හයි පැත්තට යන්නේ හැබැයි එච්චර යන්නේ නැතුව සාමාන්‍ය දෙයකට බැලුවොත් එහෙම අපි වන්දනා කරන වෙලාවේදී අපිට ඇති වෙන්නේ ආරම්මණීය ප්‍රසාදනීය ගතියනේ. දැන් අපි අනුරාධපුරේ ගිහිල්ලා අනුරාධපුරේ ගිහිල්ලා බෝධින් වහන්සේට වඳිනවා, චෛත්‍ය රාජන් වහන්සේට වඳිනවා. ඒ අවස්ථාවේ දිව්‍ය ලෝක කතා මොකක්වත් අපේ හිතට එන්නේ නැහැනේ. අපි ඒ වලට පොඩක් ඒ වස්තුව පිළිබඳව හිතලා වඳිනේ පුදන ඒකනේ අපි කරන්නේ. ඒ වලට මොකක්වත් නැහැ. ඊළඟට ඒ ක්‍රියාව සිද්ධ කිරීම සඳහා ඊට ඉස්සෙල්ලා අපේකේ තිබෙනවා. ඒක මෙහෙයුවෝ දැන් කොළඹ ඉන්නකොට තමයි මට අනුරාධපුර යන්න ඇතුණේ මම ගිහිලා මේ විදිහට එකක් කරනවා ඊට පස්සේ මම ලෝභකමක් ඇති වෙන්නේ කොළඹදී හැබැයි එතෙන් ගිහිලා වන්දන වෙලාවට ඒක නැහැ ඒක නිසා මේකේ තියෙන්නේ මෙහෙමයි කුසල ධර්ම අකුසල ධර්ම වල තිබෙනව රිලේෂන්ෂිප් එක දක්වන තැන මේ විදිහට කියනවා අකුසල ධර්මයක් කුසල ධර්මයක් නිස්පාදනය කිරීමේදී මූලික වෙනවා කියලා. ඒ කියන්නේ හේතුප්‍රත්‍යයෙන් ඒ කියන්නේ ඒක ඇති වෙන්නේ හේතුප්‍රත්‍යයමත් ඇති වෙනවා තවත් ඒ වගේ ඇති වෙන විශේෂෙම පුරිමා කුසල ධර්ම පළමු කුසල ධර්මිය පච්චිමානම් කුසලානම් ධම්මානම් හේතුප්‍රත්‍යේන පච්චයෝ පසුපසු පහළ වෙන්නා වූ ඒවට හේතුපත්ය මේ මූලික හේතුවකින් හේතු වෙනවා. ඒ කියන්නේ කුසල ධර්මයක් සිද්ධ වීමට මොටිවේෂන් එක හේතු සාධකය ඇති කරන එක තමයි අකුසලේ. ලෝභයක් ඇති කරලා ඒ ලෝභයෙන් හිත අවුස්සලා ඊට පස්සේ මෙහෙයවීමක් කරනවා. ඉතින් ඕක කුසලයකට තිබෙනවා අකුසලයකට තිබෙනවා. ඒක නිසා ඕක පဋාණේ විස්තර වෙන්න ආව තැනක දැන් ගැලපෙනවා. ඒක නිසා කුසල් කරන වෙලාවේදී ඒක නැහැ. හැබැයි ඒකට මෙහෙවන තැනක් තියෙනවා.
හොඳයි. ඒක ප්‍රශ්නයක් අහනවා සල්නස ඔබට යන්න තර්කන කරන්න නැහැ. සල්නස ප්‍රඥප්තිය සහ ප්‍රපංච කියන්නේ දෙකක්ද කියලා අපි පිරිසුවස්තාවල සවල් තහන්න වෙනවා. ඒ දෙකක් උනත් ප්‍රඥප්තියක් තියෙන්නේ ප්‍රපංචයම තමයි කියලා හැදෙකේ වාරු. සයිනාදී පිළිබඳව අපිට යමක් ප්‍රශ්න
නැහැ. මේ මේවා වල රිලේෂන්ස්. රිලේෂන්ස් කියලා කියන්නේ ප්‍රඥප්තියද ප්‍රඥප්තියද ප්‍රපංචේ ප්‍රපංචේද ප්‍රඥප්තිය කියන එක ඇහුවෙන් පස්සේ ඒක කියන්නේ මෙහෙමයි. මම කාරණයක් කියන්නම්. මේක හැප්පෙනවා කාගේ හරි. ඒ තමයි ප්‍රඥප්තිය කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට යටත් වෙන්නේ නැහැ. ප්‍රඥප්තිය කියන එක අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට යට වෙන එකක් නෙවෙයි. හැබැයි ප්‍රපංචය අනිත්‍ය දුක්ඛ අනාත්ම වලට යටත් වෙනවා. හේතුව ප්‍රඥප්තිය කියලා සිතක් නැහැ. ප්‍රඥප්තිය කියලා චෛතසිකයකුත් නැහැ. ප්‍රඥප්තිය කියන ධර්මය හේතුවක ඵලයකින් හරි හටගන්න එකක් නෙවෙයි. අනිත්‍ය මෙනෙහි කරන්න බෑ ඒකේ. ප්‍රඥප්තිය අනිත්‍යයි, ප්‍රඥප්තිය දුකයි, ප්‍රඥප්තිය අනාත්මයි. එහෙම කරන්න බෑ. හැබැයි ප්‍රපංචය කියන තැන ප්‍රපංච මූල ධර්ම තිබෙනවා. ප්‍රපංච මූල ධර්ම කියන්නේ මාන්නයයි, තණ්හාවයි, දෘෂ්ටියයි, ඒවා එක්ක සහ ඒ වගේ ඇදී යන ධර්ම. හැබැයි මාන්නය අනිත්‍යයි. දෘෂ්ටිය අනිත්‍යයි. තණ්හාව අනිත්‍යයි. ඒ නිසා අනිත්‍ය දුක් අනාත්ම යටතේ ඒක කතා කරන්න පුළුවන්. ඒක නිසා පේනවා, හොඳට මේ පේන උතර දැනෙනවා. පපංච කියන්නේ වෙන જાතියක්, ප්‍රඥප්ති කියලා කියන්නේ වෙන જાතියක් කියලා. මම කියන හිතනවා මේක තේරෙන්න ඇති කියලා. පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි සරණාද? සරණාද ඔබන්සේ දැන් සාහිත්‍යය මාතරන්න එහෙම අද ඔච්චරක් මාතරනවාද අපි හම්බුනේ?
අපි පුණ්‍යානුමෝදනා කරමු. ප්‍රශ්න තියෙනේවත් දැහැත් කරගෙන, ප්‍රශ්න තියෙනේවත් දැහැත් කරගෙන අපේ පින්වතුන් මේ ඉදිරි අවස්ථාවක සූදානම් වෙන්න ධර්ම ශක්තිය දෙන නිසා හැම කෙනාටම ඉතින් හොඳින් මේ ධර්මය හොඳට නිවැරදිව අහලා තේරුම් අරගෙන මුලා වෙන්නේ නැතුව, ඒ වගේම ධර්මයේ ධර්ම හැකියට තේරුම් අරගෙන ක්‍රියාත්මක ධර්ම ක්‍රියාත්මක ධර්ම හැකියට, එළඟට චල ධර්ම හැටියට, නිශ්චල ධර්ම නිශ්චල ධර්ම හැටියට තේරුම් ගන්නට ඕනේ. ඒක නිසා හැම කෙනාට මේ ධර්ම ශක්තිය ලැබේවා. ඉතින් අපේ පින්වත් ජයන්ත මහත්තයා නැති වුණත් අපේ පින්වත් ලලිත් මහත්තයා, දලුවත් මහත්තයා, ඊළඟට අපේ මේ පින්වත් මේ මහත්මාත්මින් හැමදෙනාම එක්කාසු වෙලා, ඉතින් මේ වැඩසටහන අද මේ විදිහට ගොනු කරගත්තා. ඉතින් හැම කෙනාටම අපි සෙත්පත් කරනවා. නිදුක් නිරෝගී භාවයේ සැලසේවා, ධර්මඥානෙ භාවනාඥානෙ පහළ වේවා, ඒ වගේම ධර්මයේ නිවර්දිත තේරුම් අරගෙන ගුණ වඩ아가න හැම දිනාටම සංසාර දුකින් මිදලා අමා මහ නිවන සම්සෙත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත්පත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු.